මීළඟට ගරු සුනිල් හඳුන්නේති මන්ත්‍රීතුමා ඔබතුමාට තියෙනවා විනාඩි 14ක්.
ගරු මුලාසනාවට මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද දිනේ මේ ඉදිරිපත් කළ තියෙන කල්තැබීමේ විවාදය සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ ගරු ඇමතිතුමා පැහැදිලි කරා වගේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු ගණනාවක් සාකච්ඡා කරන නිසා මම මූලික කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඖෂධ නීතිගත සංස්ථාව, ඖෂධ නිෂ්පාදන සංස්ථාව, ඖෂධ නියාමන අධිකාරිය කියන මේ ආයතන අපේ රටේ ඖෂධ ක්ෂේත්‍රයේ බරපතල සම්බන්ධියාවක් එකඟ සම්බන්ධයක් තියෙනවා. මේ කාරණා ගැන මම දැනේ බොහෝ වෙලාවට මේ පාර්ලිමේන්තුවේ ඔබතුමා උත්තර දුන්නා වගේම රටේ ජනතාව ගොඩක් දේවල් දන්නේ නැහැ. සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ ඖෂධ මිල වැඩි වෙනව අඩු වෙනව, බෙහෙත් කෝකත් එකයි. අපි මොන දේ එළවලු කඩෙන් ගිහිලා අරගෙන පරීක්ෂා කරලා කෑවත් බිව්වත් බෙහෙත් අපට පරීක්ෂා කරන්න සාමාන්‍ය ජනතාවට හැකියාවක් නැහැ. ෆාමසියට ගියාම දොස්තර මහත්තයා නියම කරන බෙහෙත් තුණ්ඩුව දුන්නට පස්සේ ෆාමසියෙන් මොක දුන්නත් ඒක ලබා ගන්න වෙනවා. මේ බේත හොඳ නැහැ, මට මේ බේත දෙන්න කියලා එළවලු කඩේ එළවලු තෝරන්න වගේ, වෙන කෑම කඩේකට ගිහිලා කෑම ටික තෝරගන්න වගේ පාරිභෝගිකයට රෝගියෙකුට බෙහෙත් තෝරන්න බෑ. ඒ නිසා තමයි හොඳ ගුණාත්මක බෙහෙත් ටික ලබා දීමේ වගකීම රජයේ සතු වෙන්නේ. පාරිභෝගිකයා සාමාන්‍ය පාරිභෝගිකයට වඩා වෛද්‍ය පාරිභෝගිකයා, එහෙම නැත්නම් රෝගී පාරිභෝගිකයා ගැන වඩා සැලකිලිමත් වෙන්න ඕනකම තියෙන්නේ රජය. නමුත් මම කියන්න කැමති එතුමා කිව්වා වගේම අපි මේ පාර්ලිමේන්තුවට කෝප් කමිටුව හැටියට අවස්ථා ගණනාවක් ඖෂධ නීතිගත සංස්ථාව ගැන 2016 8යි 9 වෙනිදා, 2017 10යි 19, 2018 3යි 21, 2019 ජනවාරි 24 වාර්තා ඉදිරිපත් කළා තියෙනවා. ඖෂධ නිෂ්පාදන සංස්ථාව ගැන 2019 ජනවාරි 24 වාර්තාවේ වෙනම සඳහන් කළා තියෙනවා. ඒ වගේම ඖෂධ නියාමන අධිකාරිය ගැන ජනවාරි 24 වෙනිදා වාර්තාව ඇතුල් කළා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ ඖෂධ නීතිගත සංස්ථාව කැඳවලා කරුණු පැහැදිලි කරද්දී අපට තේරුණා ලංකාවේ ඖෂධ තත්ත්වෙන් බාල ඖෂධ විශාල ප්‍රමාණයක් වෙළඳපොළේ තියෙනවා කියලා. අපි මේ ගැන ස්ථානීය පරීක්ෂාවක් පක්ෂභේදයෙන් තොරව හැමෝම ගිහිලා කැලණියේදී සිද්ධ කරා. කැලණි ඖෂධ නීතිගත සංස්ථාවේ ගබඩාව බැලුවා. අපි ඒකදී දැක්කා නිකුත් කරන්න තියෙන ඖෂධත්, තත්ත්වෙන් බාල හැටියට නම් කළ විනාශ කරන්න තියෙන ඖෂධත් එකම ස්ථානයේ තිබුණේ. ගරු මුලාසරණ මන්ත්‍රීතුමනි, එකම ස්ථානයේ ඉඳන් තමයි නිකුත් කරේ. දැන් මම දැක්ක ගිය සති ඖෂධ නියාමන අධිකාරියන් ගිහිල්ලා කිරිබත්ගොඩ ප්‍රදේශයේම, කැලණිය කිරිබත්ගොඩ ප්‍රදේශයේම වැටලීමක් කළා තියෙනවා. බාල බෙහෙත්, ඉන්දියාවෙන් එන්නපු සමහර බෙහෙත්, බාල බෙහෙත් කියලා විනාශ කරන්න තියෙන බෙහෙත් ගෙනිහිල්ලා පැකට් කරලා ආයතනයකින් බෙදා හරිනවා, මිනිසුන්ට දෙන්න පාමසියට නිකුත් කරනවා. මේවා රටේ මිනිසුන් මරණ තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා තමයි වැදගත් වෙන්නේ මේ සාකච්ඡාව. නැතුව මේක ඇමතිතුමාගේ පුජ්‍යලික ප්‍රශ්නයක් නෙමෙයි. මෙතන රාජ්‍ය සේනාත් ඇමතිවරයාද වෙන ඕනම ඇමතිවරයාද කවුද ඉන්නේ කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ අමාත්‍යවරයා අමාත්‍යංශයේ මේ ආයතන තියෙන්නේ මේ ජනතාව වෙනුවෙන්. ජනතාවගේ පැත්ත හිට ගන්න ඕන ඔවුන්. ඒ නිසා ඖෂධ සමාගම් පැත්තේ මේ ඔවුන් හිට ගන්න ඕනකම තියෙන්නේ. දැන් ඇමතිතුමා කිව්වා මීට කලින් කියපු වාර්තාවල තියෙන්නේ ඇමතිතුමා ඇමතිකම ගන්න කලින් කල්ලිකුත් වෙච්ච ඒවා කියලා. ඇමතිතුමා ඇමතිකම ගන්න කලින් කල්ලිකුත් වෙච්ච ඒවා කියලා. නමුත් මම මේක අපේ දත්තයක් නෙමෙයි, විගණකාධිපති දෙපාර්තමේන්තුව නිරීක්ෂණය කරලා විගණකාධිපති වාර්තා අරගෙන කෝප් කමිටුවේදී ඔබතුමාගේ නිලධාරීන් විසින් ඇත්ත කියලා පිළිගත් ඒවා. පිළිගත්තට පස්සේ පාර්ලිමේන්තුවට අපි වාර්තා කරේ ඒවා. මම ඒ වාර්තා ඉදිරිපත් කරනවා. 2015 තත්ත්වයෙන් අසමත් ඖෂධ තිබුණා මිලියන 25ක, කල්ලුකුත් වෙච්ච ඒවා තිබුණා වෙළඳපොළේ උසුහල් වලට අලෙවි කිරීමට මිලදී අරගෙන ඖෂධ නිෂ්කාස සාස්ත්‍රය මිලියන 21ක එකතුව මිලියන 46යි. ලක්ෂ 468ක තිබුණා. 2016 තිබුණා ලක්ෂ 130ක. 2017 තියෙනවා ලක්ෂ 1044ක. කෝටි 10ක්. කෝටි 10ක ඖෂධ තත්ත්වේ නැසමත් ඖෂධ තිබුණා මිලියන 23ක්. කල්ලිකුත් වෙච්ච ඖෂධ තිබුණා මිලියන 80ක්. මිලියන 80ක තිබුණා. කෝටි 10ක ගරු මුලාසන මන්ත්‍රීමනි, ඖෂධ නීතිගත සංස්ථාව ඔසුහල් වලට නිකුත් කරන්න අරගත්ත බෙහෙත් තිබුණා 2017 අවුරුද්දේ. 2018 19 ඇත් එහෙමයි. නිලධාරීන්ගේ පිළිතුර උනේ කල්ලුකුත් වෙච්ච ඒවා සැපයුම් කරුවන් අපිට නිකුත් කරාට ඒවා අපි ඒ අයගෙන් නැවත අය කර ගන්නවා කියලා. කල්ලිකුත් වෙච්ච ඒවා දුන්නොතින් එහෙම ඒ සැපයුම් කරුවන් ඒ ඖෂධ වෙනුවෙන් නැවත අය කර ගැනීම කරනවා දඩ ගහනවා කියලා. නෝ ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ඖෂධ නීතිගත සංස්ථාවට අය කර ගන්න පුළුවන් කල්ලිකුත් වෙච්ච ඒවා දෙන සැපයුම් කරුවගෙන්. ජනතාවට මොකද වෙන්නේ? ඒ බෙහෙත් බිව්වොත් ජනතාවට මොකද වෙන්නේ? ඔසුහල් වලට ආවට පස්සේ ජනතාවට තෝරගැනීමක් කරන්න බෑ. මේවා කල්ලිකුත් වුණාද නැද්ද කියලා. ඔසුහල් වලින් ඒවා නිකුත් කරන්නේ ඒ නිකුත් කරන රාජ්‍ය ආයතන හැටියට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ගැන ජනතාව විශ්වාසයක් තියාගෙන බොනවා. කෝටි 10ක් බෙහෙත් තියෙන 2017 අවුරුද්දේ කල්ලිකුත් වෙච්ච ඒ වගේම තත්ත්වෙන් අසමත්ය කියන ඖෂධ. ඉතින් මම අපි ඇහුවා ඖෂධ නියාමන අධිකාරියුන්ට අපි ඇහුවා ඇයි මේවා ලැබ් සිස්ටම් එකක් හදන්න බැරි? ඇයි ලැබ් එකක සාම්පල් ටෙස්ට් එක අද කරනවා වගේම මේවා පරීක්ෂා කරන්න බැරි? එතකොට කියන්නේ ඒකට යන මුදල, ඒකට යන වියදම අදටත් ලංකාවේ අපි කිව්වා කෝටි 10ක් කල්ලිකුත් වෙච්ච බේත් වලට, පරණ බේත් වලට, නුසුසුසු බේත් වලට වියදම් කරනවා නම්, නාස්ති කරනවා නම් කෝටි 5ක් වියදම් කරලා පුළුවන් ලැබ් එකක් හදාගන්න. මේවා පරීක්ෂා කරන්න. ඉතින් මේ රටේ ජනතාවට කරන්න ඕන දේවල්. තාම ලංකාවේ කල්ලිකුත් වීම පිළිබඳව බෙහෙත් වලට කෝටි 10ක් නාස්ති කරාට ඒක පරීක්ෂා කරන්න පරීක්ෂාගාරයක් නැහැ. පරීක්ෂාගාරයක් නැහැ. ඒක තමයි ඇත්ත. ගිය සතියේ ඖෂධ නියාමන අධිකාරිය කියනවා තාම අපිට ඒක හදාගන්න බැරුණා. මොකද තට්ටු ගානක එකක් දැන් හදන්න ලෑස්ති කරලා තියෙනවා කියලා. තාම ලෑස්ති වෙනවා ජනතාව මිය යනවා. ජනතාව මිය යනවා. ඒක තමයි ඇත්ත. මම කියන දේ සත්‍ය නෙමෙයි නම් ඔබතුමාට මම කියනවා ගරු ඇමතුමා මෙන්න මේ විගණකාධිපතිතුමා ඉදිරිපත් කරපු කරුණු අපි නැවත සාකච්ඡා කළා. ඔබතුමාලගේ නිලධාරීත් එක්ක සාකච්ඡා කරලා ඔබතුමාගේ නිලධාරීන් පිළිගත්තා. ඔවුන් කිව්වා 2013 15 ඉඳලා 19 18 වෙනකන් මේවා පිළිබඳ වාර්තාවක් අපට දෙනවා කියලා. සැපයුම් කරුවන්ගෙන් කොච්චර අය කරගත්තද කියලා. මෙතන ප්‍රශ්නේ තියෙන සැපයුම් කරුවන්ගෙන් අය කරගැනීම නෙමෙයි. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඒව ගැන සොයා බලන්න තියෙන යාන්ත්‍රණය මොකද්ද? සැපයන්න කලින් සොයා බලන්න තියෙන යාන්ත්‍රණය මොකද්ද? සැපයුවට පස්සේ වෙළඳපොළේදී පරීක්ෂාවක් කරන්න තියෙන යාන්ත්‍රණය මොකද්ද? මහජන පැමිණිලි අනුව පරීක්ෂා කරන්න තියෙන යාන්ත්‍රණය මොකද්ද කියන එකයි. මම ඒකට උදාහරණයක් කියන්නම්. අපි පාර්ලිමේන්තුවට කැඳෙව්වා ජාතික ඖෂධ නියාමන අධිකාරිය. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ගරු සභාපතිතුමනි 2019 මැයි 31 වෙනකොටත් ඒ අධිකාරිය වගකීම තමයි ජාතික උපදේශන කමිටුව NAC, ජාතික තත්ත්ව ආරක්ෂණ පර්යේෂණාගාරය NMQL, ඖෂධ ඇගයීම් කමිටු MEC, ඖෂධ උපකරණ ඇගයීම් කමිටු MDEC, සීමාස්ත නිෂ්පාදන ඇගයීම් කමිටුව BPEC, බලාත්මක කිරීම සහ නියෝග නිකුත් කිරීම. හැබැයි ඒ නියෝග නිකුත් ගන්න නීත්‍යානුකූලභාවය හදාගෙන නැහැ තාම. ඖෂධ නියාමන අධිකාරියට නියෝග නිකුත් ගන්න නීත්‍යානුකූලභාවය හදලා දීලා නැහැ තාම. කාර්ය පටිපාටි නැහැ. ඖෂධ නියාමන අධිකාරිය පිහිටවුවට වැඩක් නැහැ. ඔබතුමාලා ජාතික ප්‍රතිපත්ති ගැන කතා කරනවා. ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය තියෙන ඖෂධ නියාමන අධිකාරියට, ඖෂධ නියාමන අධිකාරියට ලංකාවේ ඖෂධ නියාමනය කිරීමේ ප්‍රතිපත්ති හදන්න ක්‍රමවේදයක්, මාර්ගෝපදේශයක් හදන්න ක්‍රමයක් නැහැ. ඒකට හොඳම උදාහරණේ මම ඔබතුමාට කියන්නම්. දැන් මෙතුමා ගොඩාක් කතා කරා. මෙතුමා පාර්ලිමේන්තුවේ කතා කරලා නැහැ. ජනතා බෙහෙත් බොරතැනට ගිහිල්ලා බලන්න ඕන. අද ලංකාවේ කොළඹ නගරේ මේ ප්‍රධාන රෝහල් ආශ්‍රිතව තියෙන ඖෂධ ෆාමසිවල ඖෂධ බලපත්‍ර නැති ෆාමසි කොච්චර තියෙනවද? ඖෂධ බලපත්‍ර නැති ෆාමසි කොච්චර තියෙනවද ගරු සභාපතිතුමනි? සෞඛ්‍ය අමාත්‍යතුමා නියෝජනය කරන කළුතර දිස්ත්‍රික්කයේ විතරක් 2017-18 අවුරුද්දවල ප්‍රාදේශීය ලේකම් කාල 4ක ඔසුහල් 19කින් 12ක් 2019 මැයි 31 වෙනකොටත් ඖෂධ බලපත්‍ර අරගෙන නැහැ. ඖෂධ නියාමන අධිකාරිය අපිට කියනවා කළුතර දිස්ත්‍රික්කයේ ඔසුහල් 19කින් 12ක බලපත්‍ර නැහැ. 2017-18 අවුරුද්දේ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 5ක ව්‍යාපාර නාම ලියාපදිංචි කළද BRC එක තියෙනවා, බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක තියෙනවා. හැබැයි ඔසුහල් 21කින් 15ක් ඒත් ඖෂධ බලපත්‍ර අරගෙන නැහැ. 2018 අවුරුද්දේ කොළඹ දිස්ත්‍රික්කයේ ඔසුහල් 40කින් 31ක් බලපත්‍ර අරගෙන නැහැ. 2019 ජූනි 4 වෙනිදා, පහුගිය ජූනි 4 වෙනිදා කොළඹ කොහුවල කළුබෝවිල දෙහිවල ඔසුහල් 20ක් පරීක්ෂා කළා. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගිහිල්ලා ඔසුහල් 9ක බලපත්‍ර ප්‍රදර්ශනය කළා නැහැ. 13ක ඖෂධ වේදියෙක් නැහැ. ඔසුහල් 14ක බලපත්‍ර අරගෙන නැහැ. 20න් 14ක් බලපත්‍ර අරගෙන නැහැ. ජනතාව දන්නේ පාම්සි කියලා බෝඩ් එක දාලා තිබ්බම ගිහිල්ලා බේත් අරගන්නවා. සමහරවිට පාම්සි කියලා දෙන බෝඩ් එකේ තියෙන්නේ BRC එක, බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක විතරයි. ඖෂධ වේදියක් නැහැ. හේතුව මොකද්ද? හේතුව තියෙන්නේ අපි අහුව ඇයි මෙහෙම වෙලා තියෙන්නේ හේතුව. ඖෂධ නියාමන අධිකාරියට ඒ දේ කරන්න බැරිලා තියෙන්නේ මොකද? මේක පරීක්ෂා කරන්න ඖෂධ නියාමන අධිකාරියට මුළු ලංකාවටම ඖෂධ පරීක්ෂකවරු කාඩර් එකේ ඉන්න ඕන 20ක් ඉන්නේ 3 දෙනයි. ඖෂධ පරීක්ෂකවරු ඉන්නේ 3 දෙනයි. ඖෂධ නියාමන අධිකාරියට. ඖෂධ නියාමන අධිකාරියේ දැන් ගත්තොත් එහෙම ඔබතුමාලා අමාත්‍යංශයෙන් තමයි රෙක්රූට් කරලා තියෙන්නේ. අමාත්‍යංශයෙන් අනුයුක්ත කරපු පිරිසක් ඉන්නවා. ඊට අමතරව ඉන්නේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් දෙන්නයි කොන්ත්‍රාත් අනිත් සුළු කම්කරුවෝ සුළු සේවකයෝ 29 දෙනයි. කාඩර් එකේ ඉන්න ඕන ප්‍රමාණය විශාල ප්‍රමාණයක් තියෙනවා. කාඩර් එකේ ඉන්න ඕන 232ක්. හැබැයි ඉන්නේ 29ක් ඉන්නවා සුළු සේවකයෝ විධායක ශ්‍රේණිය දෙන්නයි දෙන්නගෙන් ප්‍රධාන විධායක නිලධාරියත් කොන්ත්‍රාත් පදනමින් ඉන්නේ. ඒත් එක්කෙනෙක් විතරයි ඉන්නේ. ඔන්න ඖෂධ නියාමන අධිකාරිය. ලංකාවේ ඖෂධ නියාමනය කරන් තියෙන උතන. ඉතින් ඔසුවල් තියෙන වෙනම බලපත්‍ර නැහැ. හැබැයි ඒකට නියෝග නිකුත් කරන බලය තාම අධිකාරියට නැහැ. මම කියන්නේ මහාචාර්යතුමාගේ ප්‍රශ්න විතරක් නෙමෙයි. හාටිකට් සම්බන්ධ ප්‍රශ්න අපි කතා කළා. ඔහු 2017 අපි කෝප් කන්ට්‍රේට ගිහලා කතා කරා. පිළිකා ඒ රෝග පිළිබඳව ඒ වෙලාවේ මතභේදයක් තිබුණා. හැබැයි දැන් මතභේද ලියන්න පුළුවන්. අපි නිර්දේශයක් දීලා තියෙනවා 2017 ඉඳලා 19 වෙනකන් දැන් හාටිකට් යූස් කරලා තියෙනවා. පාවිච්චි කරලා තියෙනවා. දැන් යූස් කරපු සම්බන්ධයෙන් වාර්තාවක් අපිට දෙන්න කියලා අපි ඉල්ලීමක් කරා. ඒවා යූස් කරපුගේ ප්‍රතිඵල මොකද්ද කියලා අමාත්‍යංශ මට්ටමින් වාර්තාවක් දැන් ගන්න ඕන. අරගෙන බලන්න ඕන හාට් කේට් වලින් එලා තියෙන සයිඩ් ඉෆෙක්ට් මොනවද? අනිත් බේත් පාවිච්චි කරාම සිද්ධ වෙන්නේ මොකද? දැන් පරීක්ෂා කරන්න පුළුවන්. අපි කියන්නේ ඒක ඇමතුමා කියන විදිහට මිල අඩු එකක් නම් හොඳ එකක් නම් ඒක පාවිච්චි කරලා ප්‍රශ්නයක් නැහැ. ඒකන කිසි විවාදයක් නැහැ. හැබැයි මෙතන බේත් මාෆියාවක් තියෙනවා. ඒ බේත් මාෆියාව තියෙන උිට එහා විශේෂයෙන්ම බේත් ඇනවුම් කරනවා කල්ලිකුත් වෙන්න කිට්ටු කළා. ඇනවුම් කළා රෝහල් වලට එනකොට කල්ලිකුත් වෙලා. රෝහල් වලින් ආයෙ රිටර්න් කරනවා. රිටර්න් කරාට පස්සේ නැවත ඇනවුම් කරනවා. ඇනවුම් කිරීමේ ක්‍රියාවලිය ඉතාම පැහැදිලි ලෙසම ඒ බෙහෙත් සමාගම් එක්ක එකඟතාවයෙන් කරන එකක්. දැන් අමතුමා හරි ලොකුවට කියනවා මම මේ ඒකාධිකාරිය බිඳවට්ටනවා. ඒකාධිකාරිය බිඳවට්ටන්න තව සැපයුම් කරුවන් ගේනවා. ඒක හොඳයි. හැබැයි සැපයුම් කරුවන් ගේනකොට අනිත් පැත්තේ වෙන්නේ මොකද්ද? මේ මාෆියාව පැතිරෙනවා. මාෆියාව පැතිරෙනකොට සමහර ඒවා අමතුමාටත් වාසිදායක විදිහට කරගෙන වෙන්න පුළුවන්. මම ඍජුව චෝදනා කරන්නේ නැහැ. නමුත් වෙන්න පුළුවන් දේවල්. එක මාෆියාවක් වෙනකොට තව මාෆියාවක් හදන්න පුළුවන්. අපි දන්න විදුලි මාෆියාවෙත් ඒක තියෙනවා, තෙල් මාෆියාවෙත් ඒක තියෙනවා, ආයුධ මාෆියාවෙත් ඒක තියෙනවා, බෙහෙත් මාෆියාවෙත් ඒක තියෙනවා. නැහැ කියලා කියන්න බෑ. එක මාෆියාවක අයිතිකාරයෝ ඒ මාෆියාවේ අයිතිකාරයෝ වෙනුවට මෙනවා මාෆියාවකට අයිතිකාරයෝ හදා ගන්නවා. ඒක වෙන්න පුළුවන්කම තියෙනවා. මම කියන්නේ ඊට වඩා බරපතලව මේ කාරණා සිද්ධ වෙනවා. ඊළඟට මම තව දෙයක් ඔබතුමාට අවධානය කරන්න කැමතියි. විශේෂයෙන්ම දැන් මේ අපි පාර්ලිමේන්තුවේ ගරු සභාපතිතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සඳහා වන ආචාර ධර්ම සංග්‍රහයක් 2018 මාර්තු 7 වෙනිදා පාර්ලිමේන්තු අනුමත කරලා 2018 අප්‍රේල් 15 ඉඳලා ක්‍රියාත්මක කරනවා. මේ ආචාර ධර්ම පද්ධතිය මම මේ වෙලාවේ උපුටා දක්වන කොටස. මේකේ තියෙනවා සෑම මන්ත්‍රීවරයෙකුම තීරණ ගන්නා විට සෑම අවස්ථාවකදීම මහජන බැඳියාවෙන් සැලකිලි ගත යුතු අතර ඔවුන්ට ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ට මිතුරන්ට හා ඔවුන් වෙනුවෙන් වෙනත් යම් තැනැත්තන්ට යම් මූල්‍යමය හෝ ද්‍රව්‍යමය ප්‍රතිලාභ හෝ පෞද්ගලික ලාභයක් අපේක්ෂා නොකළ යුතුය. ඒ වගේම තියෙනවා යම් රජයේ කටයුත්තක්, යම් රජයේ පත්වීම්, කොන්ත්‍රාත් ලබා දීම්, යම් ප්‍රධාන හෝ වෙනත් යම් ප්‍රතිලාභ සඳහා තැනැත්තන් නිර්දේශ කිරීමට අදාළව සිය කාර්ය කරගෙන යාමේදී මන්ත්‍රීවරයන් විසින් එම කටයුතු හුදෙක් කුසලතා මත කරනු ලබන බවට වගබලා ඇත යුතුය. මේ ආදි වශයෙන් ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. මම හිතන්නේ මේ කැබිනට් මණ්ඩලයේ ඉන්න ඇමතිවරුන්ගෙන් මේ ආචාර ධර්ම පද්ධතිය හොඳටම කියවන්න සුදුසු පුජ්‍යලයා රාජසේනාත්න ඇමතිතුමා කියලා මම හිතනවා. එතුමා මේක කියවනෝ නම් හොඳයි. මොකද එතුමාට අදාළව තියෙන බොහෝ කාරණා තියෙනවා මේ ආචාර ධර්ම කඩකිරීම සිද්ධවෙලා. 2018 අප්‍රේල් 15 ඉඳලා මේක ක්‍රියාත්මකයි නම් එතුමාට අදාළව ගොඩාක් කාරණා තියෙනවා.
ගරු මන්ත්‍රීතුමා කාලය අවසානයි.
මම එක දෙයක් කියන්නම්. මේ පොදු ව්‍යාපාර කාරක සභාවේ අපි පාර්ලිමේන්තුවේ සභාගත කළා 2017 පෙබරවාරි 8 වෙනිදා ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව. මේ ආයුර්වේද ඖෂධ සංස්ථාවේ විශාල වශයෙන්ම ව්‍යාපෘති නිලධාරීන් බදව ගත්තා. ඒ ව්‍යාපෘති නිලධාරීන් ඖෂධ සංස්ථාව වැඩ කරේ නැහැ. ඇමතුමාගේ කාර්යාලය වැඩ කරා, ගෙදර වැඩ කරා, ගෙදර වැඩ වලට ගෙනිච්චා. ඒකෙදි ප්‍රගතිය වාර්තා කරද්දී අමාත්‍යංශ ලේකම්තුමා මෙන්න මෙහෙම වාර්තා කරනවා. මට මොකටද දෙන්නේ මේ කියවන්නේ? අමාත්‍යංශ කාර්යාලයට අනුයුක්ත කර ඇති, එගෙන ඖෂධ සංස්ථාවේ, ආයුර්වේද සංස්ථාවෙන් අමාත්‍යංශ කාර්යාලයට අනුයුක්ත කර ඇති ව්‍යාපෘති සම්බන්ධීකරණ නිලධාරීන්ට පත්වීම් ලබා දීමේදී අමාත්‍යතුමාගේ කාර්ය මණ්ඩල සම්බන්ධීකරණ නිලධාරීන් වශයෙන් ඔවුන්ට පත්වීම් ලබා දීම පිළිබඳව වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්ගේ අංක දරන 2016 සැප්තැම්බර් දින රහිත ලිපිය මගින් ලබා දී ඇත. මෙහි දක්වා ඇත්තේ එම පත්වීම අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විසින් සභාපති වෙත කරන ලද ඉල්ලීම් මත පදනම් කරගෙන ලබා දී ඇති බවය. ඔන්න මේ එකක් විතරයි. මම ඒකයි මේ ආචාර ධර්ම පද්ධතිය ගැන කිව්වේ. අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් කවුද? සුජාතා සේනාරත්න. සුජාතා සේනාරත්න මහත්මිය තමයි එතුමියගේ ලෙටර් හෙඩ් එකෙන්ම සංස්ථාවවල තියෙන වාහන අමාත්‍යංශයට අනුයුක්ත කරගන්නේ. එතුමියගේ ලෙටර් හෙඩ් එකෙන්ම තමයි පත්වීම් දෙන්නේ. එයාම තමයි ඉන්ටර්වු කරන්නේ. මේක එකක් නෙමෙයි හැමතැනම සිද්ධ වෙන එකක්. මම තව එක උදාහරණයක් කියලා අවසන් කරනවා.
අවසන් කරන ගරු මන්තුමා කාලය අවසන්යි.
මම එක උදාහරණයක් කියන අවසන් දෙන්න අවසර දෙන්න. අමාත්‍යතුමාගේ මාධ්‍ය සම්බන්ධීකරණ තනතුර දෙන පුජ්‍යලයා. එයා තමයි ඖෂධ නීතිගත සංස්ථාවේ අලෙවි ප්‍රවර්ධක තනතුරකුත් තියෙන්නේ. එයාම අමාත්‍යංශයට අනුයුක්ත කරලා තියෙනවා මාසික 30,000ක වැටුපක් ගෙවනවා. අමාත්‍යංශෙත් ඉන්නවා අලෙවි ප්‍රවර්ධක තනතුර. අමත්මාගේ මාධ්‍ය සම්බන්ධීකාරක තනතුර. මෙයා පඩි තුනක් ගන්න තත්වයෙන් පත් වෙලා ඉන්නවා. ඉතින් මේවත් මේ අමාත්‍යංශයේ තියෙන අමාත්‍යංශයට සම්බන්ධව තියෙන තව කරුණු අතරේ තියෙන දේවල් මම මේ ඔක්කොම කිව්වේ අපි නිරීක්ෂණය කරපු විගණකාධිපතිතුමා තහවුරු කරපු කාරක සභාව කෝප් කමිටුව අනුමත කරපු මේ පාර්ලිමේන්තුවට අවුරුදු 4ම වාර්තා වලින් ඉදිරිපත්
කරලා අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා කාලය අවසන්යි.
ඔයාලගෙන් ඉල්ලා හිටනෝ අනිකුත් මන්ත්‍රීවරුත් මේ කාරක සභා වාර්තාවන් කියවන්න කියලා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මේ ළඟට ගරු ඉරාන් වික්‍රමරත්න අමාත්‍යතුමා ඔබතුමාට තියෙනවා විනාඩි 7ක්.
ස්තුතියි. අද අපේ වෛද්‍ය මන්ත්‍රීණිය සුදර්ශනී ප්‍රනෑන්ඩ පුල්ලේ මැතිණිය සභාවේ කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. එතුමිය වෛද්‍යවරියක් වෙන අතරේදී උත්තර දෙන ඇමිරිතුමත් වෛද්‍යවරයෙක්. මම වෛද්‍යවරයෙක් නෙමෙයි. ඉතින් අපි බලන කෝණය හුඟක් වෙලාවට වෙනස්. ඒ වෘත්තීය වේදීන් බලන කෝණයට වැඩිය. මට පෙනෙන මූලික ගැටලුවක් ඇවිල්ලා මෙතන තියෙන මං හිතන්නේ ඇමිතුමා පිළිතුරු දුන්නා. මං හිතන්නේ ඉදිරිපත් වෙන අනිත් ප්‍රශ්නවලටත් ඇමිතුමා ඒවට පිළිතුරු දෙයි. නමුත් මෙතන තියෙන මූලික ප්‍රශ්නයක් ඇවිල්ලා ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැනම. අපේ ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෛද්‍යවරයා කේන්ද්‍ර කරගත්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයක්. ඒ කියන්නේ රෝගියා කේන්ද්‍ර කරගත්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයක් නෙමෙයි. ඒක හැමදාම වෛද්‍යවරුන්ට කතා කළොත් වෛද්‍යවරු කියන්නේ ඒකේ අනිත් පැත්ත. අපි රෝගීන් හැටියට කතා කළොත් අපි කියන්නේ ඒකේ අනික් පැත්ත තමයි අපි කියන්නේ. මේක it's not a patient centered system, it is clearly a doctor centered system. ඒක පැහැදිලිව කියන්න ඕනේ. එතකොට මෙතන තියෙන ගැටුම ඇවිල්ලා මේකේ යම්කිසි වෙනස් වීම කරන්න එනකොට ඒ ක්ෂේත්‍රයෙන්ම ඒ වෘත්තීය වේදීන්ගෙන්ම තමයි මේකට හුඟක් වෙලාට ගැටළු ප්‍රශ්න එන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් අපි කතා කළා, අද කතා කළා නෙවිල් ප්‍රනාන්දු රෝහල ගැන කතා කළා. සයිටම් එක ගැන අපි මේ පාර්ලිමේන්තුවේ කතා කළා. ඒක සයිටම් එක මුලින්ම ගෙනාවේ අපේ රජය නෙමෙයි. මේක ගෙනාවේ අපිට ප්‍රථමයෙන් තිබුණ මහින්ද රාජපක්ෂ රජයයි මේ යෝජනාව ගෙනාවේ. නමුත් මේ පැත්තේ පුටුවල ඉඳලා ඒ පැත්තේ පුටුවල ගිහිල්ලා වාඩි වුණාම ඒක පරිණ මතේ වෙනස් වුණා. මොකද්ද තියෙන ගැටලුව මෙතන? මෙතන ගැටලුවක් නැහැ. මොකද අපි කල්පනා කරලා බැලුවත් මේ රටේ හරිද පුද්ගලික වෛද්‍ය රෝහලක්වත් තියන්න හැමතිස්සෙම මේක ගැන වාද විවාදයක් තියෙනවා. සයිටම් එකෙත් හිටියේ වැඩියෙන්ම වෛද්‍යවරුන්ගේ දරුවන් හිටිය විශාල සංඛ්‍යාවක්. ඒ වගේම වෛද්‍යවරුන්ගේ දරුවන් පිටරටවල් වල ඉවල වෛද්‍ය විද්‍යාව ඉගෙනගෙන මේ රටට ඇවිල්ලා X16 එක අරගෙන ඊට පස්සේ වෛද්‍යවරු වෙනවා. හැබැයි මේ රටේම වෛද්‍ය විද්‍යාලයක් අරින්න ගියාම, විශ්වවිද්‍යාලයක් අරින්න ගියාම ලොකු ගැටලු ප්‍රශ්න තියෙනවා. ඉතින් මං හිතන්නේ මේක ඇවිල්ලා පක්ෂයකට සීමා වෙච්ච එකක් නෙමෙයි. නමුත් මම මේ සියල්ලක්ම බලන්නේ විශේෂයෙන්ම රෝගියව කේන්ද්‍ර කරගෙන. එතකොට පුද්ගලික ආයතනකට සල්ලි දෙනවා කියලා. මේ අද ලෝකේ හුඟක් වෙනස් වෙලා තියෙන්නේ. ඉන්දුනීසියාවේ අද වෛද්‍ය සේවය ලබා ගන්න පුද්ගලික රෝහල් වලට ග්‍රාන්ට් එකක් දෙනවා, per capita grant එකක්. පුද්ගලයෙක් පුද්ගලික රෝහලට ගිහිල්ලා වෛද්‍ය ප්‍රතිකාරය ලබා ගත්තොත් ඒ පුද්ගලික රෝහලටත් රජයෙන්ම ගෙවනවා. ඇයි? ඒක ඇවිල්ලා පේෂන්ට් සෙන්ටර් සිස්ටම් එකක්. රෝගියාට තමයි ප්‍රධාන තැන දීලා තියෙන්නේ. රෝගියාට එතනින් ප්‍රතිකාරය ලබා ගන්න පුළුවන් නම් රජයේ සම්පත එතනට යොමු කරනවා. ඉතින් මං හිතන්නේ අද රාජිත සේනාරත්න ඇමතිතුමා යම්කිසි වෙනස් වීම කරගෙන තියෙනවා. ඒ වෙනස් වීම ඔහුම කිව්වා. ඔහු ඇවිල්ලා සේනක බිවිලගේ ගෝලෙක් කියලා ඔහුම සඳහන් කළා. ඉතින් යම්කිසි ලොකු වෙනස් වීම වෙලා තියෙනවා. ඒකෙන් වෙලා තියෙන විශාලම දෙයක් ඇවිල්ලා අර මේ ඖෂධවල මිල කවුරු කිව්වත් පහලට ඇවිල්ලා තියෙනවා. ප්‍රමිතිය ගැන ප්‍රශ්න තියෙන්න පුළුවන්. මම කිව්වා වගේ අපි වෛද්‍යවරු නෙමෙයි. මේව ගැන ප්‍රමිතිය ගැන ප්‍රශ්න තියෙන්න පුළුවන්, නොතියෙන්න පුළුවන්, ක්‍රමවේදී තියෙන්න ඕනේ ඒව ගැන හොයලා බලන්න. නමුත් මිල විශාල ලෙස පහළ වැටලා තියෙනවා. ඒවද කියන්න වෙලාවක් නැහැ. නමුත් මේ ලයිස්තුගත කරලා තියෙන මිල දිහා බලපුවාම, මැක්සිමම් රීටේල් ප්‍රයිසස් දිහා බලපුවාම විශාල ප්‍රතිශත වලින් 30 40 50 75ක් සමහරට පහලට වැඩිලා තිනවා. ඉතින් රෝගියාගේ පැත්තෙන් බලපුවාම හැම රෝගියෙකුටම සරසේනක බිබිලේ වාර්තාවේ තිනවා වගේ ප්‍රමිතියෙන් යුත වියදම් කරන්න පුළුවන් මිලකට මේ ඖෂධ ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි දන්නවා මෙතන ගැටලුවක් තියෙනවා. ජෙනරික්ස් එකයි බ්‍රෑන්ඩ් එකයි අතර ගැටලුවක් තියෙනවා. එනමුත් මේව ඇවිල්ලා හුඟක් වෙලාවට දැන් බහුජාතික සමාගම්වල සද්ද කියලා කිව්වා. මේකට විරුද්ධ වෙන්නේ. ඒක සත්‍යතාවයක් තියෙනවා. මම අහන්න කැමති වෛද්‍යවරුන්ගෙන්, ඒ මේ වෛද්‍යවරු යනවනම් බහුජාතික සමාගම් වලින් දෙන මුදල් වලින් පිටරටවල් වල යනවනම් ටිකට්පත් වලින්, ඒ වගේම මේ වෛද්‍ය ද්‍රව්‍ය ගන්නකොට, උපකරණ ගන්නකොට මේවුන්ට කොමිෂන් ලැබෙනවා නම් එහෙනම් ගැටලුවක් අනිවාර්යෙන්ම තියෙනවා. අද කතා කළා මන්ත්‍රීවරුන්ට තියෙන ආචාර ධර්ම ගැන කතා කළා. මම පිළිගන්නවා අපි ඒ ආචාර ධර්ම පිළිපදින්න ඕනේ. ඒකයි ඒ ආචාර ධර්ම තියෙන්නේ. වෛද්‍යවරුන්ට තියෙන ආචාර ධර්ම ගැන කතා කරන්න වෙනවා. එතකොට සුදුසුද වෛද්‍යවරුන් ඒ අයගේ වෘත්තීය ඒ කරන අතරේදීම ඒ රෝහල් වල අයිතිය තියෙන එකත් ඒකත් අපිට අහන්න වෙනවා. ඒකත් සුදුසුද කියන එක අහන්න වෙනවා. ඉතින් මුලසුනේ සිරින මන්ත්‍රී තුමනි, හුඟක් ගැටලු ප්‍රශ්න තියෙනවා. දැන් මේකේ අපේ ප්‍රනාන්දු පුල්ලේ වෛද්‍ය තුමිය, මන්ත්‍රී තුමිය ඉදිරිපත් කරපු සභාව කල් තැබීනේ මේ යෝජනාවේ මට තියෙන ලොකු ගැටලුවක් ඇවිල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ හෙළිදරව් වීම තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. මට ඒක ලොකු ගැටලුවක්. මොකද මේ රජයේ වෛද්‍යයේ සංගමේ ඇවිල්ලා දේශපාලනීකරණය වෙලා තියෙන්නේ. කොච්චර ඉන්නවද ලංකාවේ ඉන්න වෛද්‍යවරුන් ප්‍රමාණය ගත්තොත් එකෙන් කීයක් ඉන්නවද මේක සමාජිකත්වය. ඒ විතරක් නෙමෙයි, මම මේ පසුගිය අවුරුදු 4 වෛද්‍යවරුන්ට කතා කරපුවාම හුඟක් අය කියලා තියෙනවා මේක දේශපාලනීකරණය වේගෙන යනවා. ඒ නිසා මේකෙන් ඈත් වෙලා සිටින බව හුඟක් අය ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් අපිට මේකේ තියෙන ගැටලු බැලුවොත් මේවා කවුද ඇත්තටම මේවා ඉදිරිපත් කරන්නේ කවුද කියන ප්‍රශ්නය තමයි විශාල ලෙස තියෙන්නේ. ඉතින් මෙතන තියෙනවා වෙනසක් තියෙනවා. මේක කිව්වා වගේ වෙනසක් වෙගෙන යනවා. මොකද මීල පහලට ආවොත් දිගින් දිගටම ලාභය හොයපු අයගේ ලාභය අඩු වෙගෙන යනවා. මිල අඩු වෙනකොට ආචාර්ය සේනක බිබිල කිව්වා වගේ මේක නිෂ්පාදනය කරන්න ඕනේ කියලා. එදා ග්ලැඩිස් ජයවර්ධන මැතිණිය ඒව ආරම්භ කළා, රජයෙන් ආරම්භ කළා. නමුත් මම විශ්වාස කරන්නේ රජයෙන් විතරක් නිෂ්පාදනය කරන්න ඕනේ කියලා.
ගර්මන්තුමා කාලය අවසන්
අවස්ථාව දෙන්න ඕනේ. පුද්ගලික අංශයට අවස්ථාව දෙන්න ඕනේ. ඒක දීගෙන යනකොට ක්‍රමවේද අනුගමනය කරන්න ඕනේ. නමුත් අලුත් මාර්ගයක් සලස්සලා තිනවා. ඉතින් මම හිතන්නේ රාජිත සේනාරත්න ඇමතිතුමා, ඒ වගේම මහාචාර්ය අපි ගත්තොත් ක්‍රිෂන්ත වීරසූර්ය, මහාචාර්ය ලාල් ජයකොඩි වැනි අය ගත්තොත් මේ සියලු දෙනාම සේනක බිවිලේ මහාචාර්යතුමාගේ ගෝලියෝ කියලා කියන්න පුළුවන්. මේක අලුත් මාර්ගයක මේ ගමන යනවා. එතකොට ඉබේටම යම්කිසි ගැටලු වෙනවා. ඒ ගැටලු වුණාම සාමාන්‍යයෙන් ඉතින් චෝදනාවලුත් ඉදිරිපත් වෙනවා. ඉතින් මේක මම හිතන්නේ ප්‍රධාන කරුණ ඇවිල්ලා මේ ඇමතිතුමාට කොන්දපණ තිබුණා යම්කිසි වෙනස් වීම කරන්න. ගිය පාර්ලිමේන්තුවේ මම එදා හිටපු සෞඛ්‍ය ඇමතිතුමාව ප්‍රශ්න කරනකොට එදා මෛත්‍රීපාල සිරිසේන කිව්වා, එදත් කිව්වා ඖෂධ ගැන කතා කරනකොට මේ රටේ වෛද්‍යවරුන්ගේ නිලධාරීන්ගේ මාෆියාවක් එදා ක්‍රියාත්මක වෙනවා කියලාත් කිව්වා. ඉතින් යම්කිසි වෙනසක් මෙතන සිදු වෙලා තිබෙනවා. ඉතින් අපි මේ වෙනස අගය කරනවා. අබේ රජය බැඳී සිටිනවා. අපි විශාල මුදලක් කෝටි 23,200ක් අයවැයෙන් වෙන් කළා. ඒ වගේම ආයෝජනයට විශාල ප්‍රමාණයක් වෙන් කළේ වෙන කතා කරන්න වෙලාවක් නැහැ. සුවසෙරි ආරම්භ කළා. එදත් වෛද්‍ය නිලධාරි සංගමනේ මොනවද කිව්වේ? සුවසෙරි එපා කියලා කිව්වා. එපා කියලා කිව්වා. ඒකට විරුද්ධ වුණා. අපි අප්‍රේල් මාසයේ ආයවැය ඉදිරිපත් කරනකොට 105කට වැඩිය සුවසෙරිය පාවිච්චි කරලා තිබුණා මේ රටේ සාමාන්‍ය දුප්පත් මිනිස්සුන්ට. එනිසයිකයි මම කියන්නේ වෛද්‍යවරු කේන්ද්‍ර වෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයක් නෙමෙයි, රෝගියා කේන්ද්‍ර වෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයක්. මේ මේ සුවසැරිය ඕනද නැද්ද කියන එක කියන්න වෛද්‍යවරෙක්ම ඕනේ නැහැ. සාමාන්‍යයෙන් හිතන්න පුළුවන් පුද්ගලයෙක් දන්නවා ගහකින් වැටුනොත් සාමාන්‍යයෙන් ඒ අයගේ ඇම්බියුලන්ස් එක ඇවිල්ලා 3 රෝද රතයක්. අපිට තමයි පුළුවන් ෆෝන් කෝල් එකක් දීලා රෝහලකින් ඇම්බියුලන්ස් එකක් ගෙන්න ගන්න ඒ අයට බැරි වුණා. නමුත් අද මුළු රටේම එක අපි දියත් කරලා තියෙනවා. ඉතින් මන්ත්‍රීතුමා මට ලබා දුන්න කාලය ගැන මම ස්තුතිවන්ත වෙනවා. ස්තුති.
බොහොම ස්තුතියි කර අමාත්‍යතුමා. මීළඟට ගරු ජයන්ත සමරවීර මන්ත්‍රීතුමා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මැතිනිය, සෞඛ්‍ය අමාත්‍යංශයටත් ඒ වගේම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමත් පිළිතුරු ලබා දිය යුතු එක පැත්තකින් රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර තිබෙන චෝදනා ගණනාවකුත්, තව පැත්තෙන් ඒ ඇසුරු කොටගෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කොට තිබෙන සෞඛ්‍ය ඇමතිවරයා විෂය කොටගෙන ඉදිරිපත් කර තිබෙන චෝදනා ගණනාවකුත් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සත්‍යවාදී පිළිතුරක් ලබා දිය යුතුයි අපේක්ෂාවෙන් මේ ගරු සභාවට ඉදිරිපත් කරන ලද යෝජනාව සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදයේදී කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීමට ලැබීම සතුටක් උට සලකනවා. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, එක පැත්තකින් රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවත් ඒ ඇසුරු කොටගෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නැමැති අද මේ රටේ කාගෙත් ගෞරවයට පාත්‍ර වෙච්ච ආයතනයක් ඉදිරිපත් කොට තිබෙන මේ චෝදනා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙතන සංසුන්ව කතා විවාදයට කන් දීගෙන ඉඳලා අපි හැමෝම ඉදිරිපත් කරන කරුණු පිළිබඳ සාවධානව අසාගෙන ඉඳලා ඉන් පස්සේ පිළිතුරු කතාව සිදු කළා නම් අපි කාටත් මේ රටටත් ඔහු කෙරෙහි එල්ල වී තිබෙන චෝදනා පිළිබඳව ඔහු ලබා දෙන පිළිතුරු සම්බන්ධයෙන් යම් තීරණයකට එළමෙන්න ඉඩ ප්‍රස්ථාව ඕනෑ තරම් තිබුණා. නමුත් ඔහු මේ චෝදනාව ඉදිරිපත් කරන පාර්ශ්ව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට නිසි පරිදි අහුන්කන් නොදී කතා කිපයි වුණේ කතා දෙකයි. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ගරු මන්ත්‍රීතුමිය ඉදිරිපත් කළා යෝජනාව, කල්තැබීමේ යෝජනාව. රමේශ් පත්‍රිකා මන්ත්‍රීතුමා ඊට අදාළ කතාව පැවතුවා. එච්චරයි. මන්ත්‍රීවරු ගණනාවක් ඉන්නවා කතා කරන්න. හැබැයි දැන් මේකේ ප්‍රධාන වග උත්තරකරුවා වෙච්ච රාජ්‍ය සේනාරත්න මන්ත්‍රීතුමා සභාවේ ඇත්තෙත් නැහැ. අපිට පිළිතුරු ලබා ගන්න කෙනෙකුත් නැහැ. එතකොට ඇයි මේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා ඉලක්ක කරගෙන සෞඛ්‍ය අමාත්‍යංශයේ භාවිතය සම්බන්ධයෙන් මේ කල්තැබීමේ විවාදයක් පාර්ලිමේන්තුවට එන්නේ? එක පැත්තකින් රාජිත් සේනාරත්න අමාත්‍යවරයාගේ පැටිකිරිය හොඳ නැහැ. කැරක්ටුව හොඳ නැහැ. ඔහුගේ ඉතිහාසයේම කැරක්ටුව නැති කරගත්තු කෙනෙක් පැටිකිරිය අප්‍රසාදිත පැටිකිරියක් ඔහුට තියෙන්නේ. ඇයි එහෙම කියන්නේ? නිකන්ද නැහැ. එක වෙලාවක ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ඔහුගේ නැති වෙනවා. ඇයි? ඔහු වෛද්‍යවරයෙක්ව සිටියදී ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට සෞඛ්‍ය අමාත්‍යංශත් එක්ක ගනුදෙනු කිරීම වැරදි කියලා යනවා ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය නැති වෙනවා. ඊට පස්සේ ඔහු රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා නැවත ජාතික ලැයිස්තුවෙන් පත් කරනවා. ඒ කියන්නේ මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව සිටියදී මන්ත්‍රීවරුන්ගේ ආචාර ධර්ම කඩාදමමින් මන්ත්‍රී ධූරය නැති කරගත්තු කෙනෙක් එදත් ඔහු ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ සැපයීම පිළිබඳ වැරදිකාරයෙක් බවට පත්වලා හිටියා. එතකොට පැටිගිරිය එතනින් ඔහු අප්‍රසාදයට ලක් කරගත්තා. ඊළඟට ඔහු ධීවර අමාත්‍යවරයා හැටියට සිටියදී ඔහු ධීවර අමාත්‍යාංශයේ බලය පාවිච්චි කරමින් ධීවර අමාත්‍යාංශයේ බලය පාවිච්චි කරමින් ජපානය සමග ගැඹුරු මූදේ මසුන් ඇල්ලීම සඳහා Blue Ocean Fisheries Private Limited නමින් තමන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ හිටපු ලලිත් අනුරාධ සෙනවිරත්න නැමැති අයව එයි කොටස්කරුවෙක් බවට පත්කොට සමාගමක් අටවාගෙන සමාගම් නීතිය පවා කඩලා ඒ අරා මේ රටේ ගැඹුරු මූදේ මාළු ඇල්ලීමේ අපේ රටේ ධීවරයන්ට තීජ අයිතිය බව නැති කරලා මාළු අල්ලලා විශාල ප්‍රමාණයක් මුදල් රැස් කරගත්තා කියන චෝදනාවට ඔහු ලක් වෙලා තිබෙනවා. අල්ලස්සෝ දූෂණ විමර්ශන කමිෂන් සභාවේ ඌට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් වෙලා තිබෙනවා. පරීක්ෂණ වෙනවද නැද්ද කියලා තාම තොරතුරු නැහැ. එතකොට ධීවර අමාත්‍යවරයා හැටියට ඉඳ නැද්දි ඔහු ඔහුගේ කැරට්ටුව සෞත්තු කරගත්තා. මේ විදිහට ගත්තාම පස්සේ රාජ්‍ය සේනාවත් ඇමතුමා දිගටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඉඳද්දි එවගේම ධීවර අමාත්‍යවරයා හැටියට ඉඳද්දි දැන් සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට ඉඳද්දි දැන් අපි කවුරුත් දන්නවා ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල හා සයිටම් ආයතන මේක නෙවිල් ප්‍රනාන්දු වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාටත් කරගන්න දෙයක් නැතුව හිටියේ. ඔහුගේ හිස මත මේක කඩා පාත්වමින් තිබුණේ. එක පැත්තකින් ඔහු වෛද්‍ය උපාධිය ලබා දෙනවා කියලා මිනිස්සුන්ගෙන් අහිංසක මිනිස්සුන්ගෙන් සල්ලි අරන් තිබ්බා. වෛද්‍යවරුත් අහුවෙලා තිබ්බා. එතකොට ඒකට වෛද්‍ය මේ වෛද්‍ය උපාධිය මේකට ලබා නොදිය යුතුයයි එකපැත්තෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය මේ රටේ නිදහස් අධ්‍යාපනයේ අයිතිය රකින්න පතන කවුරු මේ සයිටම් හොර උපාධි කඩය වසා දැමිය යුතුයි කියන උද්ඝෝෂණය රට පුරා ගමපු හැම පැත්තෙම දියත් වුණා. නිවිල් ප්‍රනාන්දු මහත්තයා ගෙදරින් දොට්ටනු බෑ හිටියේ කරගන්න දෙයක් නැතුව. අන්තිම රාජිත් සේනාරත්න ඇමතුමා ඒකේ ගැලවුම් කරුවා වුණා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් රාජිත් සේනාරත්න ඇමතිතුමා ඒකේ ගැලවුම් කරුවා වෙලා තියෙන්නේ කොහොමද? රුපියල් බිලියන 2.5ක් ඒ නෙවිල් ප්‍රනාන්දු රෝහල නැමැති මරගාතයට දැන් ගෙවනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය කියනවා ජනාධිපති කොමිෂන් එක ඉස්සරහා තාම මේක රජයට පවරගෙන නැහැ. අපි අහන්නේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ තමයි මුදල් වගකීම තියෙන උත්තරීතර පාර්ලිමේන්තුවට. රජයට පවරා නොගත්තු ආයතනයකට කොහොමද රජයේ මුදල් වැය කළේ? ගරු කත රාජ්‍ය සේනාවත් නැමතුමා හිටියනම් හොඳයි. තුමා පෙන්නනවා අයවැය වාර්තාව පෙන්නනවා. කැබිනට් පත්‍රිකා පෙන්නනවා. ඒ පෙන්වුවට වැඩක් නැහැ මේ කියනවා. මේ ජනාධිපති කොමිෂන් සභාව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව කියනවා වසන්තා පෙරේරා ලේකම්තුමිය සාක්ෂි දෙනවා. ඔව්. මේ තාම රජයට පවරාගෙන නැහැ. රජයට පවරාගෙන නැති ආයතන මුදල් වියදම් කිරීම හරිද? හරිත් නැහැ. ඇමතිවරු මොන යෝජනා ගෙනවත් ලේකම්තුමිය තමයි ප්‍රධාන ගණන්දන නිලධාරියා. ප්‍රධාන ගණන්දන නිලධාරියට එහෙම රජයේ මුදල්. ඇමතිවරු එක එක යෝජනා ගේයි. ඇමතිවරු කියන්නේ දේශපාලඥයෝ. රාජ්‍ය සේනාවත් ඇමති වුණත් මෙතන වෙන කවුරු හරි වුණත් ඒගොල්ලෝ දේශපාලන වශයෙන් Tamanට වැදගත් වේයි සැලකෙන යෝජනා ගේනවා. රාජ්‍ය සේනාවත් මහත්තයා ඉසහානේ විල්පනාන්දු මහත්තයා අතරත් එහෙම සම්බන්ධයක් තියෙන්න පුළුවන්. ඒකේ වරදක් නැහැ. තුමලා දෙන්නම වෛද්‍යවරු එක දිස්ත්‍රික්කයේ උපන්ව අය එකට වැඩ කරපු අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. තමන්ගේ මිත්‍රයා නෙවිල් ප්‍රනාන්දු මහත්තයා ජීවිතේ නැති කර ගැනීමේ පීඩණයට පවා ලක් වෙලා ඉන්නවා. මේ මාළමේ නෙවිල් ප්‍රනාන්දු රෝහල නැමැති මරගාතේ හොළුව මත කඩාගෙන වැටලා යන එනමක් නැතුව අනාථ වෙලා වැලේ වැල් නැතුව පාර බහින විදියක් නැතුව ගෙදෙට්ට වෙලා ඉන්නේ. එහෙම ඉන්නකොට කරගන්න දෙයක් නැතුව ඉන්නේ. හැම තැනම යනවා. මේකට උත්තරයක් නැහැ. එතකොට මිත්‍රයාට පිහිට වෙන රාජසේනරත්න ඇමතුමාට හිතන එක අරුමයකුත් නෙවෙයි. හැබැයි එහෙම වුණා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වරියට බෑ මේ රජයේ මුදල්යකට වියදම් කරන්න. අපි කියනවා උත්තරීතර පාර්ලිමේන්තුව මේ පිළිබඳ මීට වැඩිය සංවේදී වෙන්න ඕන, හොයන්න ඕන විගණක. දැන් අපි විගණක පනත, ජාතික විගණක පනත පාර්ලිමේන්තුවේ සම්මත කරලා දීලා ඉවරයි. ඒ වගේම විගණක අධිකාර දැන් හදලා දීලා ඉවරයි. ඒ නිසා මීට වැඩිය විගණනය විගණකාධිපති දෙපාර්තමේන්තුව විගණක කොමිෂන් සභාව මීට වැඩිය මැදිහත් වෙන්න ඕන. මේ බිලියන 2.5 දසලක්ෂ 2500ක් මේවා කජු ඇස කොස්සට නෙවෙයි. මේ රටේ ජාතික රෝහලේ බයිපාස් ඔපරේෂන් එක කරගන්න අද රෝගියෙක් ගියොත් තව අවුරුදු 3කින්වත් කරගන්න විදියක් නැහැ. පොරොත්තු ලේඛනයක් තියෙනවා එතන. බයිපාස් ඔපරේෂන් එකක් කරගන්න මිනිස් ඒ අහිංසක මිනිස්සු ලොත ටිකට් ගහලා විකිනන එක එක්කෙනාගේ සල්ලි ආයදායේ ඉන්නවා. ජනාධිපති අරමුදල වටේ රස්තියාදු වෙනවා. බෝ කළුතර බෝධිය ගාව ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි ලොතරැයි ගහලා විකුණනවා. කන්දවිහාර ගාව විකුණන, රුවන්වැලි මහසෑය ගාව විකුණනවා. එහෙම සල්ලි හොයාගන්න බැරුණොත් තාත්තා මැරෙනවා, පුතා බලා ඉඳද්දී අම්මා මැරෙනවා. පොරොත්තු ලේඛනයක් 3000ක් දික් වෙලා තියෙනවා කොළඹ ජාතික රෝහලේ. අර කරාපිටිය රෝහලේ බෝසත් වෛද්‍යවරයෙක් ඉන්නවා ශල්‍ය වෛද්‍යවරයෙක් නාමල් ගමගේ. එතුමා දවසකට 3ක් කළා, සතියකට 20ක් 25ක් කළා. තාම එතනත් පොරොත්තු ලේඛනයේ 2800කට වඩා වැඩි. නුවර හෘදය රෝගාංශයේ පොරොත්තු ලේඛනයේ 3800යි 4000යි. මේ විදියට හදවත් සත්කමක් කරගන්න බැරුව අහිංසක මිනිස්සු දහදුක් විඳිති. රුපියල් දසලක්ෂ 2500ක් මාසගානේ මේසා විශාල ධනස්කන්ධයක් රජයේ අහිංසක බදු ගෙවන ජනතාවගේ මුදල් නෙවිල් ප්‍රනාන්දු නැමති තමන්ගේ කල්යාණ මිත්‍රයාව ගලවා ගැනීම වෙනුවෙන් රාජසේනරත් මහත්තයා වියදම් කරනවා. අම සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් බලාගෙන ඉඳද්දී අනුමැතිය දෙනවා. කොහොමද දුන්නේ? ඒ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සභාපති විනිසුරු උපාලි අබේරත්න මහත්මයා අහනවා, ලේකම්තුමියකින් ඒ වැරදියයි ඔබ පිළිගන්නවද? මම පිළිගන්නවා. දැන් රාජසේනරත් මහත්තයා වැරදක් කළා ඉවරයි, දැන් පිළිතුරු දෙන්න ඕනනේ. එතුමා කිව්වා නෑ. ඊට පස්සේ ලේකම්තුමිය යවලා තියෙන ලියුමක්, ලේකම්තුමිය යවලා තියෙන මොකද්ද දන්නවද? ලියුම මේ විමර්ශන කොමිෂන් සභාවේ සාක්ෂි ලබා දීම මාධ්‍යයේ පළ වුණා. මෙය පවරාගෙන නෑ කියලා. ඇය නිවැරදි කිරීමක් කළා තියෙනව නෑ. පවරාගෙන නෑ නෙවෙයි, පවරාගෙන නෑ. එහෙත් පවරා ගැනීමට කටයුතු කරමින් නැත. පවරා ගැනීමට කටයුතු කරමින් නැත කියන්නේ පවරාගෙනද? පවරාගෙන නැහැ. පවරාගෙන නැත්තම් මුදල් වියදම් කරන්න පුළුවන්ද? වියදම් කරන්න බෑ. වියදම් කරන්න බැරන වියදම් කළේ ඇයි? රාජසේනරත්න මහත්මයාත් ඒ වරදේ බැඳෙනවා. ලේකම්තුමියත් වරදට වගකිව යුතුයි. එයින්ද මේකෙන් ගැලවෙන්න බෑ. එතකොට දැන් මේ චෝදනාව රාජසේනරත්න මහත්මයාට ඉදිරිපත් කරලා නාගොඩ රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නාගොඩ රෝහලේ සාමකාමීව මේකට විරුද්ධ මහජන පෙස්සමක් අත්සන් කළා. දැන් රාජසේනරත්න මහත්තයා ඔච්චර නිවැරදි නම්, සුවපති නම්, සෞඛ්‍ය ක්ෂේත්‍රයට අසමසම කාර්යභාරයක් සිදු කළා නම් අපිත් කැමති. අපිටත් ඕනේ සේනක බිබිල කෙනෙක්. රාජසේනරත්න මහත්තයා සේනක බිබිල වගේ වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් ප්‍රයත්නයක් දරනවා නම් අපි කිසි ඒකට අවඩක් අඩුවක් විවේචනයක් අපි කරන්නේ, අපි ඒකට ධෛර්ය දෙනවා. හැබැයි අපි කියන්නේ මේ සේනක බිබිලේ ගැන කිය කියා මේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් බිලියන ගණනින් නෙවිල් ප්‍රනාන්දුලව රකින්න දීප එකයි අපි කියන්නේ. ඒකට විරුද්ධව සාමකාමී උද්ඝෝෂණයක් කරනකොට මහජන පෙස්සමක් අත්සන් කරනකොට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ නාගොඩ රෝහල ඇතුළේ මොකෝ වුනේ? අන්න රාජසේනරත්න මහත්තයාගේ ගෝල බාලයෝ ගිහිල්ලා බීමතින්, මම වගකීමෙන් කියන්නේ, බීමතින් හාමුදුරුවරු පවා යවලා ප්‍රහාරයක් එල්ල කරනවා ඒ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේට. ඒ විතරක් නෙවෙයි, වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ප්‍රහාරයක් එල්ල කළා. එතන මහජනතාව අසන්ත වූ පෙත්සන් ඉරා දාලා රෝහල රෝහලේ මහ කාලකෝට්ටියක් ඇති කරලා ඉතාම අසිෂ්ට මැදිහත් වීමක් රාජසේනාල තමාත්‍යවරයාගේ ගෝලබාලෝ ටික කරලා ඒ සාමකාමීව මහජන විරෝධයක් දැක්වීමේ වෛද්‍යවරුන්ට තීජ අයිතිය කාබාසිංහ කරලා දාලා ඒ පෙත්සම ඉරා දාලා විතරක් නෙවෙයි ඊට පස්සේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ක්‍රියාකාරී සමාජික කෝණ සහකාර ලේකම්වරයෙකු වන වෛද්‍ය නවීන් සොයිස මහත්තයාගේ ඩිස්පෙන්සරියට බවා රාත්‍රියේදී ගල් මුල් වලින් ගහලා ඒක කඩා බිඳ දානවා. මොනවද මේ? ඇයි මෙහෙම කරන්නේ? මේ බලු වැඩ නෙමෙයිද? මේවා වැඩද? මේකටද මේ මහා සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන මේ මහතුරු දෙඩෙව්වේ? તો රාජසේනාරත් මහත්තයා නෙවෙයිද ඒක කළේ? අපි කියන්නම් කරපු අය. ඒගොල්ලෝ සහ රාජසේනාරත් මහත්තයා අතර තියෙන අන්තර් සම්බන්ධය මොකද්ද කියලා අපි ඕනනම් කියන්නම්. මේ රාජසේනාරත් නැමතුමා හිටියනම් හොඳයි. එතුමාට මට උත්තර දෙනවා. මං කියනවා කැඩුවේ ආවලා. ගැහුවේ ආවලා. ඔබතුමා යාත් ඇයි අතර තියෙන අන්තර් සම්බන්ධය මට කියලා දෙන්න තිබුණා. එතුමායි මා එක දිස්ත්‍රික්කයේ කලුතර. ඉතින් කියන්නේ රාජසේනාරත් මහත්තයා චතුරසේනාරත් මහත්තයෙක් කියලා වැඩක් නැහැ. ඔයා කලුතර ගැන එච්චර දන්නේ නැහැ. ඒකයි මං කියන්නේ. ඒ හින්දා මං ආසයි හිටියනම් මට ප්‍රශ්නයක් අපි රාජසේනාරත් මහත්තයා හොඳ දෙයක් කළා නම් අපි ඒක හොඳයි කියන්න පුළුවන්. එම පටු කුහක චේතනාවලින් නෙවෙයි මේ විවාදයට අපි ආවේ. අපිට වෙන්නේ මේ රටේ අහිංසක රෝගීන් අහිංසක රෝගී ජනයා අහිංසක රෝගී ජනයාද දහදුක් විඳිනවා. මම එකක් තව එකක් කියන්නම්කෝ. ඔබතුමා අහපු ඉඳ දැන් පිටියුටරි ගන්තිය අක්‍රිය වුණු රෝගීන් ඉන්න ලංකාවේ 100,000 ගන්න. ඒ රෝගීන් සඳහා මට මේ දැන් මේ සෞඛ්‍යවාදී ආරංචි වෙලා ඔබතුමා ලියාගෙන සටහන් කරලා තාත්තට කියලා පුළුවන් මේ වැඩේ මේ අහිංසක රෝගීන්ව බේරලා ගන්න. ශිරාණි කනිෂ්කා හෙට්ටිආරච්චි අමරගෙදර බුලත්සිංහ ආසනේ අමරගෙදර බුලත්සිංහ මේ 23 වෙනි අවුරුදු 23ක් වෙන මේ යුවතිය අඬ අඬ කියනවා සර් මට මම අවුරුදු මාස 3 තමයි මගේ පිටියුටරි ගන්තිය අක්‍රියයි කියලා වෛද්‍යවරු කිව්වේ. එයාව ගරු චතුර මන්ත්‍රීතුමනි බලන්නේ මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න කොළඹ යුනිවර්සිටියේ උපකලපති දැන් එතුමිය තමයි ඒ රෝගියාව බලන්නේ. ඇයට දීලා තිබෙනවා බෙහෙතක් හයිඩ්‍රෝකෝඩිසෝන් කියන බෙහෙත. ඇය අවුරුදු 16ක් මේක ලේඩි රිජ්වේ රෝහලෙන් ගත්තා. ඒ කියන්නේ 99 4 මාසේ 99 12 මාසේ 3 ඉපදිලා තියෙන්නේ. එතන් සිට අවුරුදු 2009 වෙනකන් අවුරුදු 16ක් ඇය එක ගත්තා කොළඹ ලේඩි රිජ්වේ රෝහලෙන්. ඊට පස්සේ ඇය යුවතියක් බවට පත් වුණාට පස්සේ ඇය මාරුණා කාසල් රෝහලට. දැන් කාසල් රෝහලෙන් තමයි ඇය මේ බෙහෙත් මාසෙට වතාවක් සායනයට ඇවිල්ලා ගන්න. හයිඩ්‍රෝකෝඩිසෝන් කියන බෙහෙත. දැන් අප්‍රේල් මාසෙ නම් මේ බෙහෙත නැහැ. මහාචාර්ය වසන්ත මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න මැතිණිය කියන මේක ගන්න ඕන. මේකට වෙන ආදේශික වෙඩිසිලෝන් වගේව තියෙනවා. නමුත් ඒක වැඩක් නැහැ. එතකොට දැන් මාස 4 ඉඳන් මේ බෙහෙත නැහැ. කාසල් රෝහලෙත් නැහැ. ජාතික රෝහලෙත් නැහැ. හරාපිටියෙත් නැහැ. නුවරත් නැහැ. කොහෙත් නැහැ. මේ ලෙඩුන් ඉන්න මේ රෝගීන් ඉන්න ලංකාවේ ලක්ෂයක් විතර ඉන්නවා කියලා තමයි කියන්නේ. දැන් උතුමත් යනවාද? එතකොට දැන් මේ ලෙඩුන් මේ බෙහෙත නැහැ. ඉතින් දැන් අද මෙයා කියනවා අනේ මන්ත්‍රීතුමා මගේ ජීවිතේ බේරලා දෙන්න. තව සති දෙකකට තාත්තා කොහෙන්ද කාටද කියලා බෙහෙත ගෙන්න ගත්තා. තව සති දෙකටයි සෑහෙන බෙහෙත් තිබෙන්නේ. මට දවස් 2ක් මේ බෙහෙත නොතිබුනොත් මාව ඇඳට වැටෙනවා. දවස් 10ක් විතර දුනු මට පෙඩිසිලෝන් බීල වැඩක් නැහැ. මට ඒක ආන්සර් කරන්නේ නැහැ. මට ඒක නැති වුනොත් මාව මැරෙනවා. වසන්තා විජේරත්න වෛද්‍ය මහාචාර්යතුමිය චන්ද්‍රිකා විජේරත්න මහාචාර්යතුමිය කියනවා මට මේ බෙහෙත කොහෙන් හරි හොයාගන්න පුළුවන් නම් ඇමතුමාට හරි කියන්න කියලා. මම ඒකයි මේ කිව්වේ. එතකොට තත්තේ ඒ විනාඩිය
ගරු මන්ත්‍රීතුමනි මම මේ රජය වශයෙන් කියන්නේ ඇමතිවරයාගේ පාර්ශ්වය ගැන නෙමෙයි. ඔය ඖෂධ හිඟයක් පැන නැගුණා දින 52 රජයේ වෙලාවේදී කිසිම
එක කියන වෙලාව ගන්න එපා.
ඔව් නෑ කිසිම ඖෂධ මිලදී ගැනීමක් ඒ ටෙන්ඩර් පටිපාටියක් සියල්ල අකර්මණ්‍ය වුණා. ඒකේ ඉඳන් දැන් ඒවා ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යනවා. මම හිතන්නේ ඕකට විශේෂයෙන්ම මැදිහත් වෙන්න ඔබතුමාගෙන් විස්තර ටික අරගෙන. නමුත් ඔය ඉංගේ මම හිතන්නේ මේ මාසය අග ලබන මාසය වෙනකොට මේ
ආවේ. ඔබ සුදි ඔබතුමාලාට ඉතින් මැක්ක වගේ තමයි දින 51. දින 51කින් පස්සේ තිබ්බ මහත්වෝ මේක. මාස 8ක්. දින 51කින් පස්සේ මේක තිබ්බා. හරි. නෑ නෑ එහෙම එහෙමනම් ගෙන්න පුළුවන් ලෝකල් පර්චේසින් තියෙනවා තාත්තම කිව්වනේ ඔයගේ ඔයගේ තාත්තම කිව්වනේ ලෝකල් පර්චේසින් හදිස්සි බෙහෙත් ගන්න දැන් වසංගතයක් ආවොත් බෙහෙත් නැත්තම් කොහමද ගන්නෙ ඔය ටෙන්ඩර් ප්‍රොසීඩියර් එනවද ප්‍රොකියුමන්ට් ප්‍රොසීඩියර්ස් එනවද එහෙම යන්නේ නෑ වයි එහෙම එහෙම අවස්ථාවක් තියෙනවා ගන්න ප්‍රසම්පාදන ක්‍රමවේද ඇතුළේ තියෙනවා හදිස්සි අවස්ථාවලට බෙහෙත් මිලදී ගැනීමට ෂණිකව මැදිහත් වෙන්න ඕන නම් මැදිහත් වෙන්න පුළුවන් විදියක් තියෙනවා ප්‍රසම්පාදන ක්‍රමවේද ඇතුළේ ඒයින්ද මේ දින 51කට දඩි බාන්න හදන්න එපා. ඒකට මැදිහත් වෙන්න. ඉතින් ඒ නිසා මේ වගේ බෙහෙත් අද හිඟයි. මේ මට අභිච්ච අහඹු සිදුවීම්. මේ හයිඩ්‍රෝකෝඩිසෝන් කියන බෙහෙත නැතුව ලෙඩුන් අද රෝගීන් අහිංසක දුප්පත් රෝගීන් ලක්ෂ ගාණක් මර ඇඳට වැටලා තිබෙන්නේ. මර ඇඳට වැටලා තිබෙනවා. ඒ විදිහට කරාපිටියේ රෝහලේ හදවත් ශල්‍ය කර්මය කරගන්න බැරුව පොලිම 2000 ගණන් කොළඹ රෝහලේ ජාතික රෝහලේ 4000 ගණන් නුවර රෝහලේ 4000 ගණන් මිනිස්සු තමන් ටිකට් ගහලා හැම දේවස්ථානයක් ගාවම සිද්ධාස්ථානයක් ගාවම ටිකට් අලෙවි කරනවා තමන්ගේ තාත්තව බේරගන්න තමන්ගේ හදවතේ සිදුර තියෙන තමන්ගේ දරුබැටියව බේරගන්න තමන්ගේ අම්මව බේරගන්න තමන්ගේ මිත්‍රයව බේරගන්න කෝච්චි වල ටිකට් විකුණන බස් වල ටිකට් විකුණන ආයතනයේ ටිකට් විකුණනවා ජනාධිපති ලේක අරමුදල වටේ රස්තියාදු වෙනවා මෙහෙම වෙලාවේ නෙවිල් ප්‍රනාන්දුව බේරගන්න රුපියල් 10,2500ක් වියදම් කරන අනිත් පැත්තෙන් මේ ඉඩම මාළඹේව නෙවිල් ප්‍රනාන්දු රෝහල ඉදි කරලා තිබෙන ඉඩම අයිතිත් නැහැ නෙවිල් ප්‍රනාන්දු මහත්තයාට එයා බොරු කරලා තියෙන එකෙත් තක්කඩියෙක් ඒක අයිති UD එකට අවුරුදු 30ක UD එකෙන් බදු අරගෙන තියෙන්නේ UD එකෙන් බදුගත්තු ඉඩම ලංකා බැංකුවට තියලා තමයි කෝටි ගණන් ණය ගන්නෙ ඒ විතරක් නෙමෙයි උන්හ ගන්න විකනකාධිපති දෙපාර්තමේන්තුව කියනවා එහෙම බදුගත්තු අවුරුදු 30 අවුරුද්දට බද්දනගත්තු ඉඩමකට මේසා විශාල ණය මුදලක් දෙන්න බෑ ලංකා බැංකුවත් මේකට අහුවෙලා ලංකා බැංකුව විතරක් නෙමෙයි දැන් සෞඛ්‍ය අමාත්‍යංශත් අහුවෙලා සෞඛ්‍ය ලේකමුත් අහුවෙලා රාජසේනරත් මහත්තයත් අහුවෙලා විතරක් නෙමෙයි මම කියනන් තව කියන්න මේකේ ඔබතුමා හොයලා බලන්න මේ උත්තර දෙන පාර්ලිමේන්තුවට මම කියනවා හොයලා බලන්න ඕන වහම විකනකාධිපති දෙපාර්තමේන්තුවට මම කියනවා හොයලා බලන්න ඕන වහම කාසයේ ඉන්න නර්සස්සත් 33යි ඒ නර්සස්සත් 33ම පරිගන්නේ කාසල් රෝහලේ වැටුප් ලේකණෙන් කාසල් රෝහලේ වැටුප් ලේකණෙන් තමයි ඒ නර්සස්සත් 33 දෙනාම පරිගන්නේ එතකොට දැන් නෙමිල් ප්‍රනාන්දු රෝහලේ නර්සස්ලා ඉන්නවා හෙදියෝ ඉන්නවා ඒ හෙදියන්ට පරිගවන්නේ කාසල් රෝහලෙන් අම්මගේ අප්පගේ සල්ලිද මේ මොකද්ද අපිට තියෙන බැඳීම මේ උත්තරීතර පාර්ලිමේන්තුවට තිබෙන මූල්‍යමය වගකීම ඉෂ්ට කරනවා නම් අපිට නම් තිබෙනේ මූල්‍යමය වගකීම වහම හොයන්න ඕන ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි වහම හොයන්න ඕන දැන් මෙන්න මෙහෙම කියනකොට මේවා කියනකොට කාසල් එකෙන් පරිගන්න හෙදියෝ ඉන්නවා නෙවිල් ප්‍රනාන්දු රෝහල නෙවිල් ප්‍රනාන්දුවට තයිති නැත ඒක ඉඩමයිති UD එකට ඒකේ සල්ලි කෝටි ගණනින් මහා භාණ්ඩාගාරයෙන් ගෙවලා තිබෙන අය කැබිනට් අනුමැතියක් ගත් පමණින් එහෙම මුදල් ගෙවන්න බෑය. එසේ වුණාට ගෙවලා තියෙන අය මාස පතා මේකේ නඩත්තුවට විශාල වශයෙන් මුදල් ගෙවන අය. එසේ කියද්දි අන්න ඒකට විරුද්ධව රාජිත සේනාරත්න අමාත්‍යවරයා මේ වගේ මහජනයාගේ මුදල් තම තමන්ගේ හිතර්ශින්ද හෙංචයියලට වියදම් කරනවා කියලා කියනකොට ඒකට විරුද්ධව සාමකාමීව පෙස්සමක් අස්සම් කරනකොට නාගොඩ රෝහලේ වෛද්‍යවරු ඒ වෛද්‍යවරුන්ට කඩාගෙන පැනලා මැර හමුදා එවලා ගහලා චප්ප කරලා පෙස්සම් විනාශ කරලා නාගොඩ රෝහල පිස්සම් කොටුවක් බවට පත් කරනවා ඒවට උත්තර දෙන්නෙත් නැතුව රාජසේනාරත්න ඇමතුමා තමන් හදාගත්තු කතාවක් තමන් හතාවකතු කතාවක් අර ඉස්ස වගේ මන්සුදන කියලා යනවා. ඒව බෑනේ. අපිට උත්තර දෙන්න තිබුණානේ අපි මේවා ඉදිරිපත් කරනකොට. උත්තර දෙන්න තිබ්බනේ උත්තර දුන්නෙත් නැතුව ගියා. ඉතින් උත්තර දෙන්න ඕනේ දැන්. කාසල් රෝහලේ හෙදියොත් 33කට පරිගවන්නේ. කාසල් රෝහලේ වැටුප් ලේකණෙන් පරිගවනවද නැද්ද? නෙවිල් ප්‍රනාන්දු රෝහලේ හැදියොත් 33 දෙනෙකුට පරිගණකව නැද්ද කියලා කියන්න ඕන. ඒ විතරක් නෙමෙයි කැබිනට් අනුමැතිය තිබූ පමණින් රජයේ අරමුදල් වියදම් කිරීම වැරදි කියලා වසන්ත පෙරේරා ලේකම්තුමිය කියනකොට ඒක හරිද වැරදිද? එහෙම අයිතියක් තියනවද නැද්ද? අපිට උත්තර ඕන ඒකට. අපිට උත්තර ඕන ඒකට. ඒ නිසා ඒ විතරක් නෙමෙයි. ඒ විතරක් නෙමෙයි UDA එකෙන් තාමත් UDA එකට අයිතිය තියෙන. තාමත් UDA එකට අයිතිය තියෙන ඉඩමකට රජයේ මුදල් වියදම් කරන්නේ කොහමද? ඒක ඒක ඉස්සල ඒක හොයන්න ඕන. හරිද වැරදිද අපිට උත්තර ඕන ඒකට. ඒ නිසා ඒවට උත්තර ඉල්ලන රජයේ වෛද්‍ය නිලධාරීන්ට ගහපු එක හරිද මේ ප්‍රජාතන්ත්‍රවාදී මහත්තුරුන්ට? මේ ප්‍රජාතන්ත්‍රවාදී මහා ප්‍රජාතන්ත්‍රවාදී මහත්තුරු එහෙම ගහපු ගහන එක හරිද වැරදිද? කෝ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පෙස්සම අසම් කරන දවසේ ඒ වෛද්‍යවරුන් තඩිබාපු වග උත්තර කරුවෝ කළුතර දකුණ පොලිසියෙන් ගෙනල්ලා මොකද්ද කළේ? අර නවීන් සොයිස මහත්තයාගේ පෞද්ගලික ඩිස්පෙන්සරියට ගහලා කඩා බිඳ දාලා ලාභහානි කරලා එතන උද්ඝෝෂණයකුත් කළා මිනිස්සු. ඒකට විරුද්ධව ගත්ත ක්‍රියාමාර්ගය මොකද්ද? ඒ තක්කඩින්ට ඒ මරයන්ට විරුද්ධව ගත්ත ක්‍රියාමාර්ගය මොකද්ද? අපිට උත්තර ඕනේ වට. අපිට උත්තර ඕනේ වට. ඒ නිසා මම කියන්නේ මේ රාජසේනාරත් මහත්තයාට මේවා එල්ල වෙන්නේ නිකන් නෙවෙයි. එතුමා එක වෙලාවක එතුමාගේ සංසාරගත පුරුද්දක්ද මන්දා? සංසාරගත පුරුද්දක්ද මන්දා මේ? එතුමා කොයි අමාත්‍යංශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැටියටින් දැද්දි එතුමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වුණා. ඒත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ ආචාර ධර්ම වලට බටහැනිව පාර්ලිමේන්තු නීති විරෝධී ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව සිටියදී ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කළා. ආණ්ඩුවත් එක්ක බිස්නස් කළා. සෞඛ්‍ය අමාත්‍යංශත් එක්ක බිස්නස් කළා. මන්ත්‍රී ධූරය නැති වුණා. නැති වුණාම රනිල් වික්‍රමසිංහ මහත්තයා දුන්නා. දුන්නට තමයි දැන් මේ හිලව්වට තමයි ඒ තමන්ගේ මන්ත්‍රීකම දීපු හිලව්වට තමයි මේ වික්‍රමසිංහ මහත්තයා රකින්නේ. ඊළඟට එතුමා දීවර අමාත්‍යංශයේ සිටියේදී එතුමාට බරපතල චෝදනාවක් එතුමාට එල්ල වෙලා තිබෙනවා. බරපතල චෝදනාවක් එල්ල වෙලා තිබෙනවා එතුමාට. ඒ චෝදනාව සම්බන්ධයෙන් 2015 3 වෙනිදා මාර්තු මාසේ 3 වෙනිදා එතුමාට විරුද්ධව අල්ලස්ව දූෂණ විමර්ශන කමිෂන් සභාවේ පැමිණිල්ලක් දෙනවා. මම ඒකත් සභාගත හැන්සාඩ් ගත කරනවා. මේ පැමිණිල්ල හැන්සාඩ් ගත කරනවා. ඒකට තාම උත්තර ඇත්තෙත් නැහැ. ඒ නිසා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද අපේ රටේ අහිංසක මිනිස්සු තමන්ගේ හදවත් ශල්‍ය කර්මය කරගන්න බැරුව පාරවල් ගානේ රස්තිය ආද වෙනකොට තමයි මේසා විශාල මුදලක් මේ විදියට නැතිනාස්ති කළා. තම තමන්ගේ හිතමිත්‍රාදීන්ව රකින්න පාවිච්චි කරන්නේ ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒ වගේම මේක වෘත්තිකව එතුමා ඇත්ත. මේක අපි වෛද්‍යවරු නෙමෙයි. හැබැයි මම දැක්ක පහුගිය දවසේ කෝප් කමිටු අභියසට කඳවපු වෙලාවේ අසිත පෙරේරා මහාචාර්යතුමන් ඇතුළු පිරිස කඳවපු වෙලාවේ එතුමම පිළිගත්තා මම ඖෂධ සමාගමක් කියලා නෙවෙයි එතුමා කිව්වේ වෛද්‍ය පර්යේෂණ ආයතනයක එතුමා වැඩ කළා කියලා එතුමා පිළිගත්තා. ඒතර එහෙම කෙනෙක්ව සභාපති ධූරයට දාන එක සුදුසුද? අපි අහනවා සුදුසුද? එහෙම කෙනෙක්ව දාන එක සුදුසුද? ඇයි වෙන මහාචාර්යවරු නැද්ද? ඇයි එහෙම දාන්නේ? ඒකට පස්සේ එහෙම දාන ගමන් අනිත් පැත්තෙන් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති ධූරයට හිටපු සාමාන්‍ය අධිකාරී රූමි මහත්තයව ගේනවා. තර වෙන අය ඇත්තම නැද්ද රාජසේනාරත් මහත්තයා? එතුමා එක පැත්තෙන් වෛද්‍යවරයෙක්, එක පැත්තෙන් කාලයක් ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරයක නියලිච්ච දේශපාලන ක්‍රියාකාරකෙක්, ප්‍රගතිශීලී සටන් වල හිටපු කෙනෙක්. එතකොට එතුමාට මහා සම්බන්ධතා ගොඩක් තියෙනවා. එතකොට මේ රූමිම ඕනද? රූමිම හිටපු GM සභාපති කරන්නේ රූමිව? දැන් රූමි සභාපති කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? රූමි සභාපති වෙනවා. රූමිගේ ළඟම නෑ. රූමිගේ ඥාතියෙක් වෙච්ච ඥාතියෙක් තමයි ෆර්මේස් කියන ඖෂධ සමාගමේ අයිති. ඒතර ෆර්මේස් ඖෂධ සමාගමෙන් තමයි මේ ප්‍රධාන සැපයුම්කරු ඖෂධ සංස්ථාවේ. ඒතර අපිට සැක හිතෙන්නේ නැද්ද? ඒතර අපිට සැක හිතෙන එක සාධාරණ නැද්ද? මේක බලන්න ඕනේ නැද්ද? මේ විදිහට රූමි සභාපති වෙනවා. අර පැත්තෙන් අසිත පෙර මහත්තයා වෛද්‍ය පර්යේෂණ ආයතනයේක සමාජිකයෙක් අධ්‍යක්ෂවරයෙක් හිටපු කෙනෙක් අභියාචනාධිකරණයේ කියනවා ඒකේ පනතේ තිබෙනවා සාමාජිකයෙකු වන් සභාපති හෝ ප්‍රධාන විධායක නිලධාරී වෙන්න අවුරුදු 3කට පෙර සහ ඒ කාලය තුල කිසිඳු ඖෂධ සමාගමක පර්යේෂණ සමාගමක සභා සමාජිකයෙක්වත් වෙන්න බෑ කියලා එහෙම කෙනෙක්ව සභාපති දානවා ඒක අභ්‍යාශනාධිකරණයෙන් ඔප්පු වෙනවා ඔහු ඉල්ලාස් වෙනවා සතියක් ඉල්ලාස්ලා ආයි සභාපති වෙනවා ආයි සභාපති වෙනවා ඒකට ඒ අධ්‍යක්ෂක මණ්ඩලයේ එකඟතාවය දෙන ඊට පස්සේ එහෙම දීලා තියද්දි ඊට පස්සේ රූමි මහත්තයා ජීඑම් හිටපු සාමාන්‍ය අධිකාරීතුමා සභාපති වෙනවා සභාපතිවරයාගේ ළඟම ඥාතියෙක් තමයි ෆර්මේස් කියන ඖෂධ සමාගමේ ළඟම ඥාතියෙකුට එහෙම සමාගමක් තියෙනවා එහෙම දෙවියන් වහන්සේ එහෙම සමාගමක් මවනවා ඒ සමාගම තමයි ඖෂධ සංස්ථාවේ ප්‍රධාන සැපයුම් කරුවා වෙනවා එතකොට ඖෂධ මිල අඩු කළා කියන එක මිල අඩු කළා කියන එක මොකද වෙන්නේ අපිට සැකයක් හිතෙන්නේ නැහැ ඒ නිසා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඒ නිසා අද මේ රටේ රෝගී ජනතාවගේ නාමෙන් මේ රටේ පෙනඩෝල් පෙත්තක් නැතුව ඒක පවා ෆාමසියෙන් ගන්න සිද්ධ වෙලා තිබෙන තත්ත්වයක් ඇතුලේ මේ රටේ රෝගී ජනතාව ඉන්න හිටින්න ඇඳක් නැතුව ඒ ඇඳන් යටයි ඇඳන් උඩයි හැමතැනම ඉඳද්දි හැම රෝහලක් ඉදිරිපිටම ෆාමසිය ඇවිල්ලා පරීක්ෂණාගාර ඇවිල්ලා අරකටත් පරීක්ෂණ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක විතරයි අද රෝහලකින් ලැබෙන්නේ වෛද්‍යවරයා අතර බෙහෙත් ලැබෙන්නේ නැහැ. බෝ රෝහල් වලින් ප්‍රෙස්ක්‍රිප්ෂන් එක විතරයි ඒක අරගෙන යන්න ඕනේ
භාවිතයට. පරීක්ෂණය
කරගන්න යන්න ඕන. රසායනාගාරයට. ලේටික මට විනාඩියක් දෙන්න අවසන් කරනවා. ගරු
මුලාසනාරූඪ.
රුධිර පරීක්ෂණය කරන්න අවසන් යන්න ඕනේ රසායනාගාරයට. මුත්‍රා ටික පරීක්ෂා කරගන්න යන්න ඕනේ රසායනාගාරයට. අද රෝහල ඉස්සරහ නැත්තේ මිනි පෙට්ටි විතරයි. මිනි පෙට්ටි කඩේ විතරයි නැති වෙන්න ඕන. මිනි පෙට්ටි කඩේ විතරයි නැති වෙන්න ඕන නැද ඔක්කොම තියෙනවා. හරිනම් මිනි පෙට්ටි රෝහල් වලින් දෙන්නේ නැහනේ. අනිත් ඔක්කොම දෙන්න ඕනේ. එහෙම මේ සෞඛ්‍ය සේවය උසස් වෙන්න ඕන. හැබැයි එහෙම නෙවෙයි. අද හැම එකක්ම තියෙනවා. ඒ නිසා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඒසා විශාල තත්වයකට අපේ රටේ සෞඛ්‍ය සේවය කඩා වැටිලා තීද්දි මේසා විශාල ධනස්කන්ධයක් නෙවිල් ප්‍රනාන්දු
වරගනිමින්
කිරීම සම්බන්ධයෙන් මේ උත්තරීතර පාර්ලිමේන්තු අවධානය යොමු කරමින් ඒ වෙනුවෙන් විධිමත් පරීක්ෂණයක් කරලා එකබග උත්තරකරුවන්ට මේ රටේ බදුගෙනු ජනතාවගේ සල්ලි සහගහන ආකාරයට මේ රටේ ජනයාගේ සල්ලි මේ කාබාසිනිය කරන පාලකයන්ටත් පරිපාලකයන්ටත් විරුද්ධව
කටයුතු
කිරීම සඳහා අපි හැමෝගේම අවධානය වෙනුවෙන් යොමු වෙයි කියලා ඉතලා ඔබතුමාට වෙනුවෙන් කාර්ය ලබා දීම ගැන ස්තුතිවන්තත්වෙමින් මගේ කතාව අවසන් කරනවා.
ස්තුතියි.